මීළඟට ගරු හෙක්ටර් අප්පුහම මන්ත්‍රීතුමා.
උලාසනය ඔබවන ගරු මන්ත්‍රීතුමනි, ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්තේනවා. දවසේදී මේ විශේෂිත වූ පනතක් සහ නියමයන් සම්බන්ධව කතා කරන්න අවස්ථාව සලසාදීම සම්බන්ධ. විශේෂෙන් මදවසේදී සාපරාධී කරුණුවලදී අන්‍යෝනය සහයෝගිතාවය දැක්වීම පිළිබඳව පනතයේ නියමයන් සහ විශේෂෙන්ම යම් තැනත් දෙක්කේ මරණය සම්බන්ධයෙන් කාරණාවලදී කොහොමද වන්දි ලබාගන්නේ කියන වැඩපිළිවෙල සම්බන්ධව තමයි අද සාකච්ඡාවට ගැනීම. මේදී අපිට කතා කරන්න කරුණු කාරණා කීපයක් තියෙනවා. මේ කරුණුවලදී මම දැක්කා පාර්ලිමේන්තුවේ අද කතා කරේ බොහෝ වෙලාවට ප්‍රායෝගිකව රටේ සිද්ධ වෙන කාරණා සම්බන්ධ. එක පැත්තකින් දේශපාලනය, එක පැත්තකින් රටේ තියෙන සාරධර්ම, ඊළඟට විනයගරුක භාවය, ඊළඟට රටේ තිබෙන දූෂණ වංචා මිනී මෙරුම් යනාදේ, මේ සියල්ල එකට එකතු කරන තමයි සාකච්ඡා කරන්නේ. දැන් පැහැදිලිව අපි කොහොමද යම් විදිහක සාපරාධී කාරණාවක් සම්බන්ධව දැන් මේ නියමයන් සිද්ධ කරලා තියෙන්නේ. අපිට මීට පෙර තිබිච්ච රටවල් වලට වඩා ලෝකයේ තවත් රටවල් වැඩි ප්‍රමාණයක් මේ සඳහා එකතු කරගෙන තියෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට අපිට අවශ්‍ය වෙන මිනිසු ටික සමහර වෙලාවට මෙහෙන් වැරදි කරලා ගිහිල්ලා රට විකුණලා පිටරට වෙලා සුරසප විඳින කණ්ඩායම් ඉන්නවා සමහරලා. සමහරලාට මෙහේ අහිංසක ජනතාවගේ මුදල් ටික එකතු කරගෙන හොරකම් කරලා, එහෙම නැත්නම් වංචා කරලා, එක්කෝ බැංකු මාර්ගයෙන්, එහෙම නැත්නම් වෙනත් ක්‍රමවේදයකින්, විදේශ රැකියා, එහෙම නැත්නම් ඒජන්සියක් මාර්ගයෙන්, මෙන්න මේ ආකාරයෙන් හෝ එහෙම නැත්නම් මිනි මෙරුමක් කරලා හරි පැනලා ඉන්න සමහර අය ඉන්නවා. සමහර රටවල අපිට සම්බන්ධීකරණ නැති නිසා ගෙන්නවා ගන්න බැරි තැන් තියෙනවා. මම හිතන්නේ මේක විශේෂයි. පේ අධිකරණ ගරු ඇමතිතුමිය, තලතා අතුකෝරල මැතිතුමිය, එතුමිය ගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ කාරණාවලදී විශේෂයෙන්ම මේ කාරණාව එතුමියට ස්තුතිවන්ත වෙන්න ඕන. ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලබා දෙන්න මේ කරන ක්‍රියාවලිය සම්බන්ධ. ඊළඟට යම් තැනත් දෙක්ගේ මරණය, මේක ඉතාමත් වැදගත් පනතක්. මේක වැදගත් වෙන්නේ අද මං හිතන්නේ මේ ශ්‍රී ලංකාවේ මීට පෙර නොතිබිච්ච කවුරු හරි අපි එක්ක ජීවත් වෙලා මැරුණාට පස්සේ ඒ මරණය නිසා අපිට ඇතිවෙන දේවල් වලට යම්සි වන්දියක් ලබා ගැනීම. මේක සමහරලාට වන්දියක් කියලා අපි ලබා ගන්නදී සමහරලාට මුදල් කෙනෙක් මැරුණාට පස්සේ මුදල් ලබා ගන්නවා කියන කාරණාව නෙමෙයි ඉස්මතු වෙන්නේ. දැන් මේ අයිතිය ගැන කවුරු හරි මැරුණාට පස්සේ එයා මැරුණේ යම්කිසි වැරද්දකින් නම් කාගෙන් හෝ, ඒ මරණය සිදු වුණාට පස්සේ ජීවත් වෙන අයට සිදුවෙන හානිය ගණන් බලන්න. සිදුවෙන හානිය මෙතනදී නම් කරලා තියෙන විශේෂයෙන්ම ආදරයටත් වන්දියක් ගෙවන්න පුළුවන්, කරුණාවටත් වන්දියක් ගෙවන්න පුළුවන්. ඒ වගේම දෙමව්පියෙක් ගැන දරුවෙකුට, දරුවෙක් ගැන දෙමව්පියෙකුට, සමහරලාට ආච්චිල 100ට පවා බාරකරුට පවා මේකෙන් අයිතිය ලැබිලා තියෙනවා. මේක විශේෂිතයි අපේ රටට මං හිතනවා. මොකද අපේ රට ලෝකේ අනිත් රටවලට වඩා විශාල වෙනසක් ගන්නවා. එක පැත්තකින් ආදරේ, කරුණාව සහ පවුලේ බැඳීම, එයා සමානව සමාජයේ බැඳීම, ඒ වගේම අපි ගුණගරුක බවින් යුක්තව ජීවත් වෙන ජන සමාජයක්, ලෝකේ බොහෝ රටවල් අපිට ගෞරව කරනවා, ආදරය කරනවා. ඒ වගේම අපි අපේ රටේ අපේ පවුල ආරක්ෂා කරගනිමින් පවුලට විශේෂත්වයක් දීලා පවුල තුළ ක්‍රියාත්මක වෙන රටක් මේක. නිසා මේ රටේ විශේෂයෙන්ම පවුල තුළ ක්‍රියාත්මක වෙන ආදරය, කරුණාව පෙරදරි කරගෙන ජීවත් වෙන රටක් හැටියට අපි ඒ පවුලේ වියෝව, පවුලේ කවුරු හෝ වෙනත් අයකගේ වැරද්දකින් අපිට නැතුව යනවා නම්, වියෝ වෙනවා නම්, එතනදී මං හිතනවා මේ පනත ඉතාමත් වැදගත් වෙනවා අපි සියලු දෙනාටම. මොකද මේ පනත මගින් අඩුම තරමේ වියෝ නිසා අපිට සිදුවෙන පාඩුව ගණන් බලද්දී ඒ මුදල අරගෙන වැඩ කටයුතු කරන්න නෙවෙයි, නමුත් ඒ පාඩුව අපිට හඳුනාගෙන ඒ පාඩුවට යම්කිසි තැනක් ලැබිලා තියෙනවා. රටේ ඒක ඉතාමත් වැදගත් කියලා මම විශ්වාස කරනවා ඒ නිසා එතුමියට ඒ සම්බන්ධයෙන්ුත් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම මේ අධිකරණ ඇමතුමියට ස්තුති කරන්න තව ඉතාමත්ම හොඳ කාරණාවක් තියෙනවා සිහිපත් කරන්න. ඒ කාරණාව තමයි මෙතුමිය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරලා තියෙනවා නීතිය අපේ අධ්‍යාපනයේ විෂයමාලාවට ඇතුල් කරන්න කියලා 6 වෙනි ශ්‍රේණියේ ඉඳලා උඩට. මේක බුලාසන හොබවන කරු මන්ත්‍රීතුමනි මේක ඉතාමත්ම වැදගත් මේ රටට. ඇයි මේක වැදගත් වෙන්නේ? මේක වැදගත් වන කරුණු කාරණා රාශියක් තියෙනවා සමහරවිට අපිට ගොඩක් වෙලා කතා කරන්න වෙයි මේ සම්බන්ධව. හැබැයි මේ පුංචි කාලය තුල මේ කතා කරද්දී මේ විශේෂයෙන් උසුතුවන් දෙන්න මොකද නීතිය ගැන නොදැනීම නිසා මේ ජන සමාජයේ වැරදි ගොඩාක් සිද්ධ වෙනවා. එහෙම නැතිනම් නීතිය නොදන්නාකම නිසා වැරදි වලට පෙළඹිච්ච අය බොහෝ දෙනෙක් මේ රටේ දඬුවම් විඳිනවා. ඒ වගේම සමහර අය නීතිය ගැන දන්න නීතිය ගැන නොදන්න අයව පොළඹවා ගත්ත නිසා ඒ වැරද්දට අසු වෙලා අද දඬුවම් විඳින අය ඉන්නවා. නීතිය ගැන හැදෑරීමක් හෝ නීතිය ගැන දැනීමක් නැතුව මේවට අමතරව අපිට පාසලක් ගත්තාම අද පාසලේ ළමයින් සමහරලාට අපිට එනවා කුඩු ගහනවා ගංජා ගහනවා එහෙම නැත්නම් පිටි ගහනවා මද්ද්‍රව්‍ය පාවිච්චි කරනවා කියලා. සමහරලාට දිව යට තියාගන්න ඒවා වගේ පාවිච්චි කරනවා කියලා. සමහර ළමයි දන්නේ නැහැ කුඩු ග්‍රෑම් දෙකට මරණ දඬුවම හම්බ වෙනවා කියලා. නීතිය ගැන දැනීමක් නැහැ. එහෙම නැත්නම් සමහර වෙලාවට මද්ද්‍රව්‍ය ගැන දැනීමක් නැහැ. ඒ නිසා මම හිතනවා මේ නීතිය කියන විෂය අධ්‍යාපනයට ඇතුල් කරනකොට දරුවෙකුට උගන්වනකොට අපිට මේ ජන සමාජය සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන්. ඒ ජන සමාජය වෙනස් කරන ක්‍රමවේදය තමයි නීතිය ගැන ඉගෙන ගන්නවා සමානවම මේ නීතියට අනුබද්ධ වෙන වැරදි දේ මොනවාද කියලාත් හරියට හඳුනා ගන්න අවස්ථාව ලැබෙනවා මම විශ්වාස කරනවා. ඒ නිසා මේ විෂය තුල අපිට උගන්වන්න තියෙනවා මේ විෂය තුල පැහැදිලි උගන්වන්න තියෙනවා වැරද්ද මොකද්ද, නිවැරද්ද මොකද්ද සහ ඒ වැරද්දට අයිති වෙන භාණ්ඩ මොකද්ද සහ වැරද්දට පාවිච්චි වෙන දේවල් මොනවද කියලා අපිට හඳුන්වා දෙන්න වෙනවා. මොකද මේක සමහරවිට අපි සමාජය තුල අත්දැකලා තියෙන. ඒ සමාජය තුල තියෙන අත්දැකීනුත් එක්ක විශේෂයෙන්ම දෙමව්පිය සහ දරුවා ජන සමාජගත වෙනකොට ඒ දරුවා අධ්‍යාපනයට පාසලත් එක්ක එකතු වෙනකොට පාසලේ අධ්‍යාපනය ලැබනකොට ඒ දරුවා මේ රටේ හොඳ පුරවැසියෙක් බවට පත් වෙනකොට ඒ දරුවාගේ අනාගතය සකස් කරන්න අවශ්‍ය කරන මෛදන විශාලම ශක්තිය මේ විෂයත් එක්ක ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා විශේෂයෙන්ම තලත අතුකෝරල මැතිනියට මේ අවස්ථාවේදී සමස්ත රටේ ජනතාව වෙනුවෙන් විශේෂ ස්තුතියක් පෙන්වන්න මොකද මේක අත්‍යවශ්‍ය වෙලා තිබිච්ච කාරණාවක්. ඒ වගේම සමාජයේ අනිකුත් අයට කියන්න ඕන පණිවිඩයක් තියෙනවා. අපි දකිනවා මේ දරුවන් බොහෝ වෙලාවට නීතිය ගැන නොදන්න දරුවන් එහෙම නැත්නම් සමාජයේ කරුණු කාරණා ගැන හොඳ නරක ගැන හරියට නොදන්නා දරුවන් බොහෝ වෙලාවට නොමග ගිහිල්ලා අපි දැක්කා කාලයක් තිස්සේ අතීතයට නෙමේ මේ වර්තමානයේ පවා සමහර වැරදි කරපු ළමයි ඉන්නවා. ඒ ළමයි වැරද්දෙන් පස්සේ තමයි දකින්නේ ඒක වැරද්ද කියලා. ඊට පස්සේ ජීවිත කාලයම අඳුර වෙනවා, කාලකන්ණි වෙනවා. ඒ කාලකන්ණි වෙද්දී ඒ දරුවා පමණක් නෙමෙයි ඒ දරුවත් එක්ක බැඳිච්ච පවුල කාලකන්ණි වෙනවා. එයා සමාන මේ ජන සමාජයේ තාමත් පහත් අත්තට වැදෙනවා. ඒ වගේ මේ ප්‍රදේශයට ඉතාමත්ම අඳුරු කාලයක් ඒ ප්‍රදේශයට ඇති වෙනවා. ඒ නිසා මම හිතනවා අපි මේ වැඩපිළිවෙල තුළ මේකට එකතු කරගමු. තවත් බොහෝ දේවල් මේ නීතිය කියන විෂයත් එක්ක අපි එකතු කරගමු. අනිකුත් මේ රටේ ජනතාව විසින් පාවිච්චි නොකළ යුතු දේවල්, ඒක භාණ්ඩ වෙන්න පුළුවන්, මත්ද්‍රව්‍ය වෙන්න පුළුවන්, වෙනත් දේවල් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ දේවල් සම්බන්ධව දැනුවත් කිරි වැඩසටහන මේත් එක්ක එකට එකතුරුම කියලා විශේෂයෙන්ම මම යෝජනාවක් කරනවා. ඒ වගේම කතා කරන්න තියෙන තව කාරණාවක් තියෙනවා. දැන් මෙතන කතා කරා බොහෝ දේවල්, නාමල් කුමාර ගැන එහෙම කතා කරා. හොඳ කුමාරයෙක්. අපිට මාධ්‍යයටත් යමක් කියන්න තියෙනවා මෙතනදී. මේ මාධ්‍ය ගැන, කළු මාධ්‍ය ගැන කතා කරනවා, මේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඒ අවස්ථාවේදී මාධ්‍යයට කියන්න දෙන්න තියෙන තමයි හැමදාම මම කියනවා සමානවම කරුණා කරලා මේ රටේ නොමග යන දේවල් පෙන්නන වේලාව අඩු කරගන්න. අපි දැක්ක අපේ ඇමතිවරු දෙදෙනෙක්ගේ කතාබහ දෙපැත්ත හැමදාම අරගෙන මම එක දවසක් හිටියා එක මාධ්‍ය ආයතනක විනාඩි 5ක් නිවුස් වල ඒකට ලබා දුන්න. මං හිතන්නේ ඒක අවශ්‍යම නැති දෙයක්. අවශ්‍යම නැති දෙයක්. මොකද හේතුව ඒකෙන් කවුද සන්තෝෂ වෙන්නේ රටේ? එහෙම නැත්නම් ඒකෙන් කවුද රට යමක් ඉගෙන ගන්න? එහෙම නැත්නම් ඒකෙන් කවුද රටේ යමක් අරගෙන ඉතුරු අන ඉදිරි අනාගතය වෙනුවෙන් වැඩ කටයුතු කරන්න තියෙන්නේ? ඒකෙන් වෙන්නේ මේ ජන සමාජයේ හැල්වෙන එක සහ මාධ්‍ය අපේයත් කරන්න වැරද්ද, මාධ්‍යයත් කරන්න වැරද්ද. දේශපාලනය සහ මාධ්‍ය දෙකම එතනදී වැරද්දක් හැටියට මම දකිනවා. ඒ වැරද්ද නොකරන්න කියලා ඉල්ලීමක් කරන. මොකද හේතුව තමයි දැන් නාමල් කුමාරට අපි බලනවා මේ සාමාන්‍යයෙන් මිනිස්සෙක් කිව්වොත් එහෙම පොලිසියට අපි මොනව හරි දන්නවා කියලා හරි දෙයක් ඒක දවස් ගානක් තියාගන්න නැහැ. ගෙනිහිල්ලා ප්‍රශ්න කරලා එක දවසෙන් ඉවර කරනවා. හැබැයි නාමල් කුමාර එකපාරක් ඇවිල්ලා කියනවා මම හෙට දෙන්නම් ඉතුරු ටික කියලා. හෙට දෙන්නම් ඉතුරු ටික කියපුවම මෙන්න මේ මිනිහා ගෙදර යනවා අපූරුවට. දැන් හෙටගෙන හෙට කියන දේ ගැන පරීක්ෂණයක් නැහැ. ඒ වගේම තව මාසෙකින් කියන දේ ගැන පරීක්ෂණයක් නැහැ. මෙන්න මිනිහා කියනවා මං උපන්දිනේ හෙට එකක් කියන්නම්, මාසේ අන්තිමට තව එකක් කියන්නම්, පොයට එකක් කියන්නම්, කලවර වුණාම තව එකක් කියන්නම් කියලා. ඉතින් මේක ජනමාධ්‍යනුත් මේකට අවස්ථාව දෙනවා මේක කියන්න. එයා සමහනොම නීතියත් මේකට අවස්ථාව ලැබිලා තියෙනවා. මම දන්නේ නැහැ මොකද්ද මේ හේතුව කියලා. මෙන්න මේ වගේ දේවල් රටක සිද්ධ විය යුතු නැහැ. මම දකින්නේ මේ සියලු දේ තියෙන්නේ බලලෝභය කියන මේ දේ උඩයි මේ සියල්ල සිද්ධ වෙලා තියෙනවා. බලලෝභය කියන එක තමයි මේ පාවිච්චි කරන්නේ මේ සියලු දේට. බලලෝභය නිසා මේ රටේ විනාශ කරපු දේවල් ගොඩක් තියෙනවා. විශේෂයෙන් දේශපාලනේ. දේශපාලනේ බලලෝභය නිසා විනාශ කරපු දේවල් අපි අස්තකෙන් දැක්කා. මේ මීට මේ දින අර දින 52 ඇතුළත දැක්ක, ඊට ඉස්සෙල්ලත් දැක්ක, දැනුත් දකිනවා. මම හිතන්නේ අනාගතෙත් අපිට දකින්න සිද්ධ වෙයි. හැබැයි බලලෝභය නිසා රට විනාශ වෙනවා මිසක් රට කිසිසේත්ම ඉස්සරහට යන්නේ නැහැ. නැත්තම් ජනතාවට ජීවත් වෙන්න, එහෙම නැත්තම් ජනතාවට වැඩ කටයුතු කරගෙන තමුන්ගේ පවුල දියුණු කරගෙන, තමුන්ගේ ගම දියුණු කරගෙන, නගරය රට දියුණු කරගෙන යන වැඩසටහනට කිසිසේත්ම යම් කිසි උදව්වක් දෙන සාධකයක් වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා අපි සියලු දෙනාගේම වගකීමෙන් විශේෂයෙන්ම මේ වලින් මිදිලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් නිවැරදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම. ඒ වගේම එකතු කරන්න තියෙනවා විශේෂයෙන්ම හිරගෙවල් සම්බන්ධව. අපි දකිනවා මේ රටේ
ගොඩක් දේවල් තව විනාඩියක කාලයක් ඉතුරු වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි ඔබතුමාට. මේ රටේ බොහොම දේවල් සිද්ධ වෙන්නේ හිරගෙවල් වලින්. බොහොම අපරාධ සිද්ධ වෙන්නේ හිරගෙවල් වලින්. ඒ වගේම මද්ද්‍රව්‍ය බෙදාහැරීම්. ඒ විතරක් නෙවෙයි සමහර වෙලාවට සමහර තැන්වල මේ සමාජයේ නුසුසු මිනිසුන් බිහි කරන ස්ථානයේ හැටියට හිරගෙදර අද නිර්මාණය වෙලා තියෙන ඒකට අවශ්‍ය කරන වැඩපිළිවෙල නිලධාරිත් එකතු වෙලා, ඒ වගේම විශේෂයෙන්ම ඒ සඳහා දායකත්වයේ සභාන සමහර දේශපාලන අයත් එකතු වෙලා හිරකරුවන් එක්ක රටේ අපරාධ රැල්ල වැඩි කරන වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී මං විශ්වාස කරනවා මේ නීතිය රාමුවයි මේ සම්බන්ධව කියලා දෙද්දි අර දරුවන්ට කියලා දෙද්දි මේ පහුගිය පාඩම් ටිකක් කියලා දෙන්න කියලා. මොකද මීට පෙර කතා කරා අර යාපනයේ පුස්තකාලේ ගිනි තියපේක එහෙම ගැන. ඒ නිසා ඒ අපිට අපි අහලා තියෙන විදිහට ඒ යාපනයේ පුස්තකාලේ ගිනි තිබ්බගේව කියන ඒ සම්බන්ධ වෙච්ච උදවිය තාම මං හිතන්නේ පාර්ලිමේන්තුවේ තින්නවා කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ නිසා
ඒකටත් පුළුවන් කාලේ අවසානයි
දරුවන්ට කියලා දෙන්න, ජන සමාජයට කියලා දෙන්න මෙවැනි වැරදි නිසා රටේ කොච්චර ප්‍රශ්න ඇති වුණාද කියලා. ඒ නිසා මම හිතනවා අපි අද දවසේදී ඉතාමත් විශේෂ පනතක් සහ නියමයක් මේ නියමයන් ටිකක් අද සාකච්ඡා කරුණේ. ඒ එක්කම අපිට බොහෝ දේවල් ඉදිරියට ගිහිල්ලා මේ රට ලස්සන රටක් හැටියට නිර්මාණය කරන්න හැකි වෙයි කියලා මම හිතනවා. බොහොම ස්තුතියි ඔබතුමාට අවස්ථාව ලබා
දීම. ස්තුතියි ඔබතුමාට. මේ ළඟට ගරු උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා.
ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, 2002 අංක 25 දරන සාපරාධික කරුණුවලදී අන්‍යෝන්‍ය සහයෝගිතාවේ දැක්වීමේ පනත යටතේ ගෙන ආ නියමයන් පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කරන මේ මොහොතේ මේ පනත දෙස අවධානය යොමු කළොත් වසර 17කට කලින් සම්මත වූ පනතක් යටතේ තමයි මේ නියමයන් ගෙන එන්නේ. ඒ යුගයේ මෙවැනි පනතකින් රටට ඇතිවිය හැකි ව නොතිබුණු දැඩි අවධානමක් අද මතුවී තිබෙනවා. මොකක්ද මේ අවධානම? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, පසුගිය වසර 4 ඇතුළත අපේ රටේ සම්මත වෙනවා 52ක්. එකක් තමයි අතුරුදාන් වූවන්ගේ කාර්යාලය පිළිබඳ පනත. අනිත් එක වර්තමාන ආණ්ඩුව 2015 අත්සන් කරලා ඒ බලාත්මක කිරීම සඳහා සම්මත කළ බලහත්කාරයෙන් අතුරුදාන් කිරීම වැළැක්වීමේ ප්‍රඥාප්ති පනත. මේ 52 හරහා ඇතිකරපු බලපෑම කුමක්ද? අතුරුදාන් වූවන්ගේ කාර්යාල පනතේ මේ දවස්වල ගිහිල්ලා අතුරුදාන් වූවන් පිළිබඳ තොරතුරු එකතු කරනවා. විවිධ ත්‍රස්තවාදී සංවිධානවලට බැඳිලා කොටින් විසින් ඒ ත්‍රස්තවාදී සංවිධාන සමූල ඝාතනය කරද්දී ඝාතනය වූ අය අතුරුදාන් තමයි. පාසල් යන දරුවා මගදි පැහැරගෙන ගිහිල්ලා බෙල්ලේ සයිනයිඩ් කරලා කෙල්ලලා බඩේ බෝම්බයක් බැඳලා දකුණට එවලා මරාගෙන මැරෙන විනිස් බෝම්බයක් කළාම පවුලේ අයට ඒ දරුවා තාමත් අතුරුදාන් වූවෙක් තමයි. ඒ විතරක් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලංකාවෙන් ඉන්දියාවට පැනලා ඉන්දියාවෙන් යුරෝපයට පැනලා යුරෝපෙන් මතුවෙලා ඉන්න අය තාමත් ඉන්නේ අතුරුදාන් වූවන් විදියට තමයි. මේ සියලු දෙනාම අර අතුරුදාන් වූවන්ගේ තොරතුරු එකතු කිරීමේදී එකතු කරනවා විතරක් නෙවෙයි, ඒ අයට උගන්වනවා දෙමව්පියන්ට දෙමළ ඊළමේ නාමයෙන් හමුදාවෙන් පැහැරගෙන ගිය අය කියලා කතන්දර ගොතලා මේවා කියන්න. එහෙම හමුදාවෙන් පැහැරගෙන ගිය අය කියලා දිගින් දිගටම නම් කරපු උතුරේ සමහර තරුණයෝ කොටි සංවිධානයේ නායකයෝ පසු කාලීන යුරෝපයේ සිටින බව අපේ ගවේෂණශීලී මාධ්‍යවේදීන් ඡායාරූප සහිතව සාක්ෂි සහිතව හෙළි කරලා තියෙනවා. ඒ නිසා මේ අතුරුදාන් වූවන්ගේ පනත් කාර්යාලයේ ඒ කාර්යාලය එකතු කරන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නඩු දාන්න බැරි වුණත් ශ්‍රී ලංකාව නිල වශයෙන් ආණ්ඩුව වශයෙන් සපේන තොරතුරක් විදිහට ජාත්‍යන්තරයට සපේනවා. ඊළඟට වෙනත් රටකදී අපේ රණවිරුවන් ඉලක්ක කරමින් දැනටමත් යන ක්‍රියාදාමයේ ඉදිරියට ගිහිල්ලා අපේ රණවිරුවන්ට නඩු දැම්මම අන්නේ අවස්ථාවේදී ඒ රටෙන් ඉල්ලා සිටියොත් බලහත්කාරයෙන් අතුරුදාන් කිරීමේ ප්‍රඥාප්තියෙන් ශ්‍රී ලංකාව බැඳිලා ඉන්නවා වෙනත් රටකට අවශ්‍ය පුද්ගලෙක්ව බාර දෙන්න. අන්නේ පනත යටතේ ඉල්ලීම කරන්න පුළුවන් ප්‍රඥාප්තිය යටතේ. ඒ ප්‍රඥාප්තිය යටතේ ඉල්ලීම කරාම ඒ පුද්ගලයෙක් බාරදීමේ ක්‍රියාවලිය තිබෙන්නේ 2002 සම්මත කර මෙන්න මේ පනතේ. අන්නේ නිසායි එදා පනත සම්මත කරන විට භයානක නොවුණු මේ පනත වසර 17කට පසු භයානක පනතක් බවට පත් වෙලා තිබෙන්නේ. ඒ වගේම මේ සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගය කියන කාරණේ, අන්‍යෝන්‍ය සහයෝගය, මේ සහයෝගය දෙපැත්තටම තියෙන්න ඕනි. ජාත්‍යන්තරයත් එක්ක අපි ගනුදෙනු කරද්දී මේ අන්‍යෝන්‍ය කියන தත්ත්වේ තියෙනවද? දැන් අපි දැක්කා පසුගිය නොවැම්බර් මාසේ බටහිර තානාපතිවරු අපේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා පාර්ලිමේන්තුව කල් තැබීම ගැන කතානායකතුමත් එක්ක සාකච්ඡා පවත්වලා වහාම පාර්ලිමේන්තුව කැඳවන්නේ කියලා ප්‍රකාශ නිකුත් කළා. එංගලන්තේ රජිනත් ව්‍යස්ථානුකූලව අපේ රටේ ජනාධිපතිතුමාට මාස 2ක් දක්වා පාර්ලිමේන්තුව කල් තියන්න පුළුවන් වගේම එංගලන්තේ පුළුවන් රජිනට පාර්ලිමේන්තුව කල් තියන්න. එංගලන්තේ රජින පාර්ලිමේන්තුව කල් තැබුවම අපේ එහි ඉන්න මහකොමසාරිස්තුමා එහෙ කතානායකවරයා මුණගැහිලා ඇයි මේම කල් තැබුවේ, ඒක ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි, ව්‍යවස්ථාවට විරුද්ධයි කියලා මහරජිනේනි වහාම පාර්ලිමේන්තුව කැඳවන්න කියලා ප්‍රකාශයක් නිකුත් කළා කරන්න පුළුවන්ද? එහෙම ගිහිල්ලා හමු වෙලා රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් ගැන සාකච්ඡා කරන්න අපේ ඒ රටවල ඉන්න තානාපතිවරුන්ට පුළුවන්ද? අන්‍යෝන්‍ය නම් එහෙම පුළුවන් වෙන්න එපැයිද අයියනේ? ගරු විදේශ අමාත්‍යතුමනි, ඔබතුමා අපේ අතිශය ගෞරවයට පාත්‍ර වුණු පුද්ගලෙක්. ඔබතුමා මේ රටේ ඉන්න නීති විශාරදෙක්. ඔබතුමා දන්නවා වියනා සම්මුතියේ වගන්ති යටතේ තානාපතිවරුන්ට රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට මැදිහත් වෙන්න බෑ. ඒ මැදිහත් වීම රටෙන් පිටුවහල් කිරීමට තරම් බරපතල වරදක්. අපට මතකයි ප්‍රේමදාස ජනාධිපතිතුමා එක්සත් ජාතික පක්ෂයේ හිටිය රට ගැන අභිමාණයෙන් කටයුතු කරපු ඒ කීර්තිමත් ජනාධිපතිතුමා බ්‍රිතාන්‍ය තානාපතිවරයා රටේ අභ්‍යන්තර කාරණා සම්බන්ධයෙන් මැදිහත් වෙද්දි ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ අදහස් දක්වද්දී අකුලගෙන ගෙදර ඵලයන් කිව්වා. මේ අපේ යටත් විජිත වශයෙන් අපේ රට යටත් කරගෙන හිටිය නායකයාගේ නියෝජිතයා නේද කෙනෙක් හිතන්නේ නැතුව රටේ අභිමානය රැකගන්න තානාපතිවරයා නැත්තම් මහකොමසාරිස්වරයාව ගෙදර යවන්න කටයුතු කළා. ඒ නිසා වියනා සම්මුතිය යටතේ තානාපති වරුන්ගේ වගකීම් ඔවුන්ට සිහිපත් කිරීම ගරු විදේශ අමාත්‍යතුමනි ඒ පිළිබඳ සැබවින්ම අවබෝධය තිබෙන ඒ වගේම රටට ආදරය කරන පුද්ගලයෙක් ලෙස අපි විශ්වාස කරන ඔබතුමාට වගකීමක් තිබෙනවා කියලා අපි හිතනවා. අපි දැක්කා මේ ගරු පාර්ලිමේන්තුවේ නොවැම්බර් මාසේ 15 ඉඳන් සමාන 14 වෙනිදා ගරු කතානායකතුමා ප්‍රකාශයක් කළා හඬානුව වර්තමාන ආණ්ඩුවට බෞතරේ නැතයි මම ප්‍රකාශ කරනවා. මේ කතානායක ගැලරියේ තානාපති තුමන්ලා විශේෂයෙන්ම තුමියන්ලා උඩ පැනෙමින් අත්පුඩි ගන්නවා. අපි දැක්කා අපිට නම් අවාසියා දෘෂ්ටියවාදා කියලා හිතමු. අපි ඒගොල්ලෝ දිහා එහෙමනේ දකින්නේ. මාධ්‍ය වාර්තා කළ තිබා පොල්ගෙඩි අකුරෙන් ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි තානාපතිවරුන් මෙරට නියෝජනය කරන්නේ ඔවුන්ගේ රටයි. ඔවුන් ගනුදෙනු කරන්නේ රට සමග මිස ආණ්ඩු සමග මිස දේශපාලන පක්ෂ සමග නොවේ. ආණ්ඩුව කවුරු වුණත් ඒ ආණ්ඩුවත් එක්ක ගනුදෙනු කරන්න ඒ ආණ්ඩුවත් සමග සහයෝගයෙන් කටයුතු කරන්න තානාපතිවරු නීතියෙන් බැඳිලා ඉන්නවා. නැත්තම් ජාත්‍යන්තර සම්මුති වලින් බැඳිලා ඉන්නවා. එක් පක්ෂයකට බහුතරය නැතයි කියලා දකින විට තව පක්ෂයක් සාර්ථක වුණායි කියලා පෙනෙන විට ඒ තමන්ගේ පෞද්ගලික සතුට හේතු වෙනවා නම් ඒ රටවල සතුටට හේතු වෙනවා නම් ඒ ගැන අපේ අවධානය යොමු විය යුතුයි. මේ පණිවිඩයේ කුමක්ද මේ තානාපතිවරු අත්පොලසන් නැගීමෙන් ලොවට හඬගා කිව්වේ එක්සත් ජාතික පක්ෂය බටහිර සුරතලා කියන එකද? බිඳ වැටුනේ එජාප ආණ්ඩුව බටහිර රූකඩ ආණ්ඩුවක් කියන එකද? දොන්ජුවන් ධර්මපාල යුගයක් කලින් උදා වී තිබෙනවා කියන එකද? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආණ්ඩු පක්ෂයේ ඉන්න රටට ආදරය කරන මැති ඇමතිවරුන්ගේ කාරුණික ගෞරවනීය අවධානය පිණිස මම මේ කාරණය යොමු කරනවා. ඒ වගේම අපි දැක්කා ලංකා ඉතිහාසයේ මෙතරම් විදේශීය බලවතුන් රටේ අභ්‍යන්තර කාරණයකට ඇඟිලි ගහපු යුගයක් කවම කවරදාවත් තිබුණේ නැහැ. ඒ දින 50 ඇතුළත විවිධ විදේශීය තානාපතිවරුන් විවිධ වූ ප්‍රකාශ දුරකථන ඇමතුම් 67ක් ලබා දීලා තිබෙනවා. නුදුරු දිනයක ඒ මගේ ලිපියක සත්‍යාන්ත පුවත්පතේ පළවෙනි නියමිතයි. මුලින්ම අගමැතිවරයා පත් කරාම බටහිර රටවල් යුරෝපීය සංගමය ඒ වගේම පොදුරාජ්‍ය මණ්ඩලය මේ අගමැතිවරයා පත් කිරීම නීති විරෝධී කියලා ඒට නීති අනුව කටයුතු කරන්න ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න කියලා ඉල්ලීමක් කළා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තමුන්නාන්සලා අපි හැමෝම දන්නවා යමක් නීත්‍යානුකූලද නැද්ද කියලා තීරණය කිරීම විශේෂයෙන්ම යමක් ව්‍යවස්ථානුකූලද නැද්ද කියලා තීරණය කිරීමේ පරම අධිකාරියේ බලයේ තියෙන ශ්‍රේෂ්ඨාධිකරණයටයි. කවුරුවත් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අගමැති වරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීම එහෙමත් නැතිනම් රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අගමැති ධූරයේ අහිමිවීම ව්‍යවස්ථානුකූල නැතයි කියලා අධිකරණයේ ඉදිරි අභියෝගයට ලක් කළේ නැහැ. නිසි කාලයේ ඇතුළත දින 30ක් ඇතුළත මේ අභියෝගයට ලක් කළ යුතුයි. එහෙම අභියෝගයට ලක් කිරීමක් කෙරුණේ නැහැ. අපේ ශ්‍රේෂ්ඨාධිකරණය කළ යුතු රාජකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි නොකරපු උදවිය තානාපති කාර්යාලවලට නම් පැමිණිලි කළ බව අපි දැක්කා. ඉතින් මේ තානාපති කාර්යාල ශ්‍රේෂ්ඨාධිකරණයේ වගකීම් බාර අරගෙන මෙවැනි නිගමනයන්ට එළඹීම රටේ ස්වාධිපත්‍යයට අභියෝගයක් නෙවෙයිද කියන ප්‍රශ්නේ තමුන්නාන්සලාගේ හදවතට තට්ටු කළ අහන්න කියලා අපි ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම පාර්ලිමේන්තුව කල් තැබුවම පාර්ලිමේන්තුව රැස් වෙන්න තිබෙන නොවැම්බර් 5 කල් තැබුවේ නොවැම්බර් 16 දින 11යි කල් ගියේ. ජනාධිපතිතුමාට ව්‍යවස්ථාවෙන් බලේ තිබෙනවා මාස දෙකක් කල් තියන්න. හැබැයි දින 11 කල් තැබුවා විතරයි බුදු අම්මෝ ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ඉවරෝ කියලා ප්‍රකාශ නිකුත් කරන්න හඬ නගන්න හමුවීම් පවත්වලා සාකච්ඡා කරන්න ඇමරිකාවෙන් ඉන්දියාවෙන් යුරෝපයෙන් දුරකථන ඇමතුම් ජනාධිපතිවරයාට එන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්නේ කියලා බලපෑම් කරන්න මේ පිරිස කටයුතු කළා. රටේ ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කල් තැබුවා නම් ජනාධිපතිවරයාට ඒ අයිතිය තිබෙන්න ඕනි. එය වැරදි නම් එය විමර්ශනයට ලක්කල යුත්තේ බටහිර තානාපති කාර්යාල තුළ නොව අපේ ශ්‍රේෂ්ඨාධිකරණය තුළයි. එවිනි දෙයක් වෙනවා වෙනුවට තානාපති කාර්යාලවලින් තමයි කිව්වේ මේක ව්‍යස්ථානු විරෝධී වහම පාර්ලිමේන්තුව කැඳවන්න. ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා ඇරීම අපි ඉගෙනගන්නන් තිබුණේ පරමාධිපත්‍ය බලයේ තියෙන ජනතාවට ජනතාව ඉදිරියට යන එක කිසිසේත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී නෑ කියලා. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාව විරෝධී කියලා තීරණය කරන්න කලින් ඒ තීන්දුව ගත්තේ බටහිර තානාපතිවරුන්. අපේ රටේ යුක්තිය පසඳලීම අර අපේ රටේ තියෙන මර්මස්ථාන ටික විකුණන අතරේ වැරදිලාවත් ශ්‍රේෂ්ඨාධිකරණයත් අර විකුණන ලැයිස්තුවට දාලා බටහිර රටවල් වලට විකුණලා දාලාදෝ කියන සාධාරණ සැකය ඇති වෙන තරමට අද බටහිර තානාපතිවරු ශ්‍රේෂ්ඨාධිකරණයේ කාර්යභාරය අතට අරන් තියෙනවා ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම ඊයේ තදත් මේ සභාවේ ආණ්ඩු පැත්තෙත් විපක්ෂ පැත්තෙත් වාඩි වෙලා ඉන්න ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් රුසියානු තානාපති ආචාර්ය දයාන් ජයතිලක මැතිතුමාට හොඳටම තඩි බෑවා. මොකද්ද චෝදනාව? එතුමා කුමන්ත්‍රණයට සම්බන්ධයි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයට පක්ෂව පත්තරවලට ලිව්වා විදේශ අමාත්‍යතුමනි වහම එතුමා ගැන විමර්ශනයක් කරන්න. මේ ඉංග්‍රීසි පත්තරවල වාර්තා කරලා තිබුණේ අන්තර්ජාලයේ වාර්තා කරලා තිබ්බේ කූ එකට සම්බන්ධ වුණා. මොකද්ද කූ කියන්නේ? ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, දැන්ට ලෝකේ වැඩිම භාවිතා කරන්නේ Google Dictionary. ඉස්සරහ Oxford Dictionary අපි ඉස්කෝලේ යන කාලේ. දැන් Google Dictionary. කූ කියන එක විග්‍රහ කරලා තියෙන්නේ a sudden violent and illegal seizure of power from a government. රාජ්‍යයේ ආණ්ඩුවේ නායකයාගෙන් ප්‍රචණ්ඩව බලහත්කාරයෙන් නීති විරෝධී බලය පැහැර ගැනීම තමයි රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කියන්නේ. දැන් අගමැතිවරයා පත්කරේ කවුද? ජනාධිපති. ජනාධිපති තමයි ලංකාවේ රාජ්‍ය නායකයා, ආණ්ඩුවේ නායකයා, ඇමති මණ්ඩලයේ නායකයා, ජනතාවගේ බහුතරය විසින් පත්කරන ලද එකම තැනැත්තා. හත් දෙයනේ රාජ්‍ය නායකයට පුළුවන් දෙන්න රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් කරන්න. ඉතින් රාජ්‍ය නායකයා පත්කරපු තානාපති කෙනෙක් විදියට තානාපතිලා බැඳිලා ඉන්නවා රාජ්‍ය නායකයාගේ තීරණ ලෝකයේ ඉදිරියේ සාධාරණීකරණය කරන්න. ඒකට තමයි තානාපතිලා පත් කරන්නේ. ආණ්ඩුවේ දර්ශනේ, ආණ්ඩුවේ ක්‍රියාමාර්ග ලෝකයේ ඉදිරියේ සාධාරණීකරණය කිරීම තානාපතිවරුන්ගේ වගකීමක්. ඉතින් තමන්ව පත්කරපු ජනාධිපතිවරයාගේ මතය වෙනුවෙන් ලියනවා හැරෙන්න ආණ්ඩුවේ නායකයා නොවන, ජනතාවගේ බලයක් ලබාගත් නොවන අගමැතිවරයා වෙනුවෙන් පෙනී ඉන්න කියලාද මේ මන්ත්‍රීවරු දයාන් ජයතිලක මැතිතුමාට කියන්නේ. ඒ වගේම අද විශේෂ දෙයක් සිද්ධ වුණා. මේ වගේම බලපෑමක් පෞගේ දින 59 අපිට ඇමතිවරු කිව්වය වැරදි විදියට මාධ්‍ය කටයුතු කළාය කියලා අද මාධ්‍ය ආයතනවලට NGO කල්ලි වලින් ගිහිල්ලා තියෙනවා, net FM වලට ගිහිල්ලා තියෙනවා, මේ රට රූපවාහිනිය හඳුන්වා දුන්නු ජ්‍යෙෂ්ඨ රූපවාහිනි මාධ්‍යවේදියා වෙන ගරු අග්‍රාමාත්‍යතුමාගේ වැඩිමල් සොයුරා වන ෂාන් වික්‍රමසිංහ මැතිතුමාගේ TNL නාලිකාවටත් ගියා කියලා මට නොනිල තොරතුරක් ලැබුණා. net FM මට කතා කරා අපේ ආයතනයටත් එනවා කියනවායි කියලා දෙරණ හිරු නාලිකාවල මාධ්‍යවේදීන් කතා කරා. මට TNL නාලිකාවෙන් කතා කරේ නෑ, හැබැයි මට වෙනත් නාලිකාවක් කිව්වා TNL නාලිකාවටත් ගියා කියලා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ අයගේ චෝදනාව මොකද්ද? ඒ අය බාර දුන්න පුවත්පත් නිවේදනය මට ලැබුණා. මොකද්ද මේ NGO කල්ලිය කියන්නේ? ඒ දින 56 ආණ්ඩුව සමයේ මේ මාධ්‍ය ආයතන ජාතිවාදයට පක්ෂව ඒකාධිපතිවාදයට පාර කැපෙන අයුරින් පක්ෂග්‍රාහීව මාධ්‍ය ආවරණය කිරීම කළාය. ඒ මාධ්‍ය ආයතන කළ ක්‍රියාකාරකම පක්ෂග්‍රාහීද නැද්ද කියලා තීරණය කරන්න මේ NGO කල්ලිවලට තියෙන අයිතිය බලය කුමක්ද? කවුද මේ NGO කල්ලි? තමුන්නාන්සලාගේ ආණ්ඩුවේ සමහර ආයතනවල මුදලින් නඩත්තු වෙන උදවිය, ඒ රාජ්‍ය ආයතනවලින් අනුග්‍රහ ලබාගත් උදවිය, තමන්ගේ ජීවිකාව අහිමි වීමේ සොවින්ට වෙන උදවිය, ඒ විතරක් නෙවෙයි මහ බැංකු මලකොල්ලේ සල්ලි වලින් යැපෙන උදවිය, බටහිර තානාපති කාර්යාලවල ඩොලර් පවුන් වලින් යැපෙන උදවිය තමයි මේ මාධ්‍ය ආයතන වට කරලා ඔවුන් හිතන විදියට ඔවුන් හරි කියලා හිතන විදියට මේ මාධ්‍ය ආයතන කටයුතු කළ යුතුයි කියලා කියන්නේ. මාධ්‍ය නිදාස ගැන විපක්ෂයේ ඉදදී හඬ නගපු ආණ්ඩු පක්ෂයේ ඉන්න ගරු මන්ත්‍රීතුමාලගේ අපි දැනගන්න කැමති මේ ක්‍රියාව ඔබ අනුමත කරනවද නැද්ද රටට කියන්න ඔබේ හඬ රටට කියන මේ මාධ්‍ය ආයතන ඔබ සිතන ආකාරයෙන් කටයුතු කළ යුතුයි කියලා ඔබ සිතනවද මොකද අපි දකින්නේ මේ අය තමුන්නාන්සලාට පක්ෂග්‍රාහී NGO කල්ලි නිසා තමුන්නාන්සලාගේ මෙහෙවීම මත මේ අය මාධ්‍ය ආයතනවලට ගියා කියන තමයි පොදු හැඟීම ඒක එහෙම නෙවෙයි නම් කරුණාකර මේක හෙලා දකින්න මාධ්‍යවල තියෙන නිදාස තමුන්නාන්සලා හැමදාම කතා කරේ මාධ්‍ය නිදාස රැකීම වෙනුවෙන් පෙනී ඉන්න නැත්තම් කළු මාධ්‍ය කිව්වට කළු පැල්ලම එල්ලවන්නේ තමුන්නාන්සලාට කියන එක අපි තමුන්නාන්සලාට සීපත් කරනවා ඒ වගේම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි ඒ රාජ්‍ය නෝන සංවිධානවල උදවියට කියනවා ජීවත් වෙන්න වෙන විදියක් නැත්තම් ඩොලර් පවුම් වලට කෑදර කමේ මෙහෙම බලු රෑනක් විදියට හැසිරෙන්නේ නැතුව ඉංජු කිව්වම වල්ගේ වනාගෙන එන උසී කිව්වම බුරාගෙන කඩාපනින බලු රැලක් විදියට හැසිරෙන්නේ නැතුව පත්තර කොලයක් පාරේ එලාගෙන සිඟා කෑම ඌට වඩා නම්බුකාරයි කියන එක මාධ්‍ය ආයතනවලට කඩාපනින දඩ බල්ලන්ට අපි සීපත් කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අවසාන වශයෙන් මේ දවස්වල ප්‍රජාතන්ත්‍රවාදය ගැන හඬ නගපු අයගෙන් අපූරු ප්‍රශ්නයක් අහන්න තියෙනවා. අපට මතකයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීතුමන්ලා තුන්දෙනෙක් අපේ ආණ්ඩුවේ ඇමති ධූර ලබා ගත්තා විතරයි පාරේ තිබ්බ උද්ඝෝෂණයක්. එයා නම් කළා තිබ්බා They have named themselves as defenders of democracy. ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෝ. අතේ තිබ්බා සටන් පාඨයක්. Don't sell our vote. අපේ ඡන්දේ විකුණන්න එපා. අපේ ඡන්දේ වෙන්දේසි කරන්න එපා. සාධාරණ ඉල්ලීමක්. කෙනෙක්ගේ ඡන්දයෙන් පත් වෙන මන්ත්‍රීවරයා ඒ ජනතාවට ද්‍රෝහී වෙලා ඒක වෙන්දේසි කරන්න එපා. හොඳ ඉල්ලීමක්. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේක දෙපැත්තටම සාධාරණ වෙන්න ඕනේ. මේ පැත්තෙන් ඒ පැත්තට යන එක වැරදි නම් ඒ පැත්තෙන් මේ පැත්තට එන එකත් ප්‍රජාතන්ත්‍ර විරෝධී. මේක වන් වේ ට්‍රැෆික් රෝඩ් එකක් වෙන්න බෑනේ.
තව එක විනාඩියක් පමණ කාලය තියෙනවා.
බොහොම පින්. එතකොට මේ පැත්තෙන් ඒ පැත්තට යනකොට ප්‍රජාතන්ත්‍ර විරෝධී, ව්‍යවස්ථා විරෝධී, ජනමතයට පටහැනි. හැබැයි දැන් අපේ හය දෙනෙක් ඔය පැත්තට පැන්නා. තව 21ක් මග එනෝ කියලා අපේ සුමන්දිරන් මන්ත්‍රීතුමා ප්‍රකාශයක් කළා. කෝවර ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂකයෝ ටික. ඡන්දේ විකුණන්න එපෝ කියලා පාරට බහින්න ඕනි නේද? මේක එක පැත්තකට යනකොට විතරද ප්‍රජාතන්ත්‍රවාදී මතක් වෙන්නේ? එහෙනම් ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂකයන් නොවේ. ප්‍රජාතන්ත්‍රවාදී කපටි ආරක්ෂකයන්. මොවුන් වැඩ කරන්නේ තමන්ගේ පක්ෂයේ ඉහළින් අණක් ලැබුණොත් පමණයි මේ NGO කල්ලි ටික පාරට බයින්. එහෙම නැත්නම් තමන්ව මේවන තානාපති කාර්යාලවලින් හරියට විසික් කරන ඩොලර් මල්ල ගණන් කරලා පොරොන්දු වුණු ගාන තියෙනවා නම් විතරයි ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී ඉන්නේ. ඒ නිසා ඔවුන්ට අයිතියක් නැහැ හරි දේ මොකද්ද කියලා තීරණය කරන්න. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ අයස්ට බණපදයක් සිහිපත් කරලා මම නියඳ වෙන්න කැමතියි. බුදුරජාණන් වහන්සේ ධම්මපදේ දේශනා කරනවා අසාරේ සාර මතිනෝ සාරේචා සාර දස්සිනෝ තේ සාරන්නාදි ගච්ඡන්ති මිච්ඡා සංකප්ප ගෝචරා. නිසරුදේ සරු ලෙසත් සරුදේ නිසරු ලෙසත් ගත් අයට කිසි දිනක සරුදේ නොලැබෙන්නේය. ඒ දේ රාජ්‍ය නෝන සංවිධානවලින් මාධ්‍යවලට කඩාපයින් උදවියට සිහිපත් කරමින් මම නියඳ වෙනවා. සිළු දෙනාටම තෙරුවන් සරණයි.
ඊළඟට ගරු ආචාර්ය හර්ෂ සිල්ව අමාත්‍යතුමා.
අමමද බොමිසුදේ මුලාසනාරූඪ ගරු මන්ත්‍රීතුමනි මා මිත්‍ර අපේ උදේ ගම්මන්පිල මන්ත්‍රීතුමා බොහෝ චෝදනා එල්ල කරා. සමහර ඒවත් එක්ක අපි එකඟ වෙන්නේ නැහැ. නමුත් එක දෙයක් සමග අපි එකඟ වෙනවා. එතුමා අපෙන් ඇහුවා මේ අද වෙලා තියෙන සිද්ධිය සම්බන්ධයෙන් අපේ ස්ථාවරය මොකද්ද කියලා. ඉතාම පැහැදිලිව මං කියන්න කැමති උදේ ගම්මන්පිල මැතිතුමාටත් මේ රටේ ජනතාවටත් ඒ වෙච්ච ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපේ විරෝධතාවය අපි මෙතන පළ කරනවා. මොකද විපක්ෂයේ ඉන්නකොට එක ස්ථාවරයකුත් රජයටම තවස්ථාවරයකු තියාගන්න පක්ෂයක් නෙමෙයි ඒ පක්ෂයක සමාජිකයෙක් නෙමෙයි මම. මම දන්නේ නැහැ TNL ආයතනය සම්බන්ධයෙන්. නමුත් අපි දන්නවා සිරස ආයතනය සම්බන්ධයෙන් සහ මට ලංකාදීපෙන් කතා කරලා කිව්වා ලංකාදීපේටත් මේ කලබගෑනිය අද සිද්ධ වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මොවුන්ට මං විශ්වාස කරන පරිදි ඕනෑම කෙනෙක්ට අයිතියක් තියෙනවා ඔවුන්ගේ විරෝධතාවය පළ කරන්න. අපිට ඕනෑම තැනක බෝඩ් එකක් උස්සගෙන අට්ටාලයක් ගහගෙන ඉන්න පුළුවන්. අපිත් අට්ටාල ගහගෙන හිටියා, ඔබතුමාලත් අට්ටාල ගහගෙන හිටියා විහාර මහදේවි පාක් එකේ. ඒවා කාටවත් හිංසාවක් නොවන විදියට ඒ වැඩ කටයුතු සිද්ධ කරා. කළු ෂර්ට් ඇඳගෙන ඉන්න පුළුවන්, සුදු ෂර්ට් ඇඳගෙන ඉන්න පුළුවන්, ඒක ගැටලුවක් නැහැ. නමුත් අද වෙලා තියෙන්නේ ඒක නෙමෙයි. අද වෙලා තියෙන්නේ කළු ඇඳගත් කට්ටිය මූණ වහගෙන ඇස් දෙක විතරක් පේන විදියට ගිහිල්ලා යම් කිසි විදියක තර්ජනයක් එල්ල කරලා තියෙනවා. ඒකට අපි විරුද්ධයි. ඒක නෙමෙයි වෙන්න ඕනේ. මාධ්‍ය සමහර වෙලාවට ඒ කරන ප්‍රකාශ අපි කැමති නොවෙන්න පුළුවන්. අපි මන්ත්‍රීවරු හැටියට මාධ්‍යෙන් සමහර වෙලාවට අපිට පහර වදිනවා. නමුත් අපි දේශපාලනඥයෝ හැටියට, ආණ්ඩුව විපක්ෂය හැටියට ඒවට මූණ දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. නැත්තම් දේශපාලනය නොකර ඉන්න ඕනේ. ඒ නිසා මම විශ්වාස කරන්නේ මාධ්‍යෙන් යම්කිසි විදියකට අසාධාරණයක් සිද්ධ වෙලා තියෙනවා නම් ප්‍රෙස් කවුන්සිල් එක තියෙනවා. ඒ ප්‍රෙස් කවුන්සිල් එකට ගිහිල්ලා ඔවුන්ගේ ඒ විරෝධතාවය ඉදිරිපත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒ කට්ටියට ඒ හරහා මොකක් හරි පිළියමක් ගන්න පුළුවන්. නමුත් මම අනුමත කරන්නේ නැහැ අද වෙච්ච සිද්ධිය. අපි ඒක හෙලා දකිනවා. අපි බලාපොරොත්තු වෙනවා මින් ඉදිරියට කාට වුණා ප්‍රශ්නයක් තියෙනවා නම් මාධ්‍ය සමග ඒක ඒ අදාළ ක්‍රියාදාමය හරහා ඉටු කරගත්තොත් හොඳයි කියලා. ඊට අමතරව ගම්මන්පිලකරු අපේ උගත් මන්ත්‍රීතුමා චෝදනා කරා විදේශ තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ ඒ කුමන්ත්‍රණය සිද්ධ වෙච්ච කාලෙදී ඇඟිලි ගහන්න උත්සාහ කරා කියලා. මං විශ්වාස කරන්නේ ඒ කතාව. ඔවුන් අපේ රට දිහා බලන්නේ ජාත්‍යන්තර ප්‍රජාවේ පිළිගත් සමාජිකයෙක් හැටියට. ඒ පිළිගත් සමාජිකයෙක්ගේ රටක් ඇතුලේ කුමන්ත්‍රණකාරී ලෙස ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩකටයුත්තක් සිද්ධ වෙනවා නම් මං හිතන්නේ ලෝක ප්‍රජාව හැටියට කාටත් හැකියාවක් තියෙනවා ඒ පිළිබඳව සොයා බලන්න. දැන් ඊයේ මම මෙතන කතා කරා සිරියාවේ මේ රසායනික අවිපාවිච්චි කිරීම සම්බන්ධයෙන් අසාද් ජනාධිපතිවරයා අසරණ ජනතාව සිය ගණන් දහස් ගණන් රසායන අවි වලින් විනාශ කරන බව අපි දන්නවා. එතෙන්දී රුසියාව එක විදිහකටත් ඇමරිකාව තවත් විදිහකටත් මේ සිරියාවේ ඒ ක්‍රියාපටිපාටිය දිහා බලනවා සහ මේ එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ හැසිරෙනවා. නමුත් මම ඒ කතාව කරේ ලෝක ප්‍රජාවේ සමාජිකයෙක් හැටියට. එතකොට මාලදිවයිනේ කුමන්ත්‍රණය වෙච්ච අවස්ථාවේදී අපේ රට මාලදිවයිනේ ඒ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වුණා. ඒවා සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ගෝලීය ජාලාවක සිද්ධ වෙන දේවල්. හොරාණ්ඩුව දවස් 52 හොරාණ්ඩුව කිසිම කෙනෙක් පිළිගත්තේ නැහැ. මට මතකයි මුලින් GLP-රිස් මෑතුමා කිව්වා නෑ නෑ මේක තව ටික දවසක් යනකොට අපේ රජය පිළි අරගෙන ඔවුන් අපිට මේ සුබපැතුම් මෙවාවි, ඔවුන්ගේ නියෝජිතව එවාවි කියලා. කිසි කෙනෙක් ආවේ නෑ. ඔවුන් කියන්න උත්සාහ කරා චීනෙන් ආවා කියලා, ඒ ආවෙත් නෑ. ඒ නිසා ඔවුන්ගේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙල, ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී වැඩපිළිවෙල, දේශද්‍රෝහී වැඩපිළිවෙල ජාත්‍යන්තර ප්‍රජාව පිළිගත්තේ නැහැ. ඒකට බටහිර රටවල් පමණක් නෙවෙයි. බටහිර රටවල් අනිත් රටවල් ලෝක ප්‍රජාවේ කිසිම රට ඒක පිළිගත්තේ නැහැ. ඉතින් ඒ නිසා ඔවුන් විශ්වාස කරනවා නම් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක ජීවත් වෙන ඒ රටවල් තවත් ප්‍රජාතන්ත්‍රවාදී රටකට මේ වගේ පහරක් වදිනකොට අනිත් පැත්ත බලාගෙන ඉදී කියලා ඒක වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අපි 2015න් පස්සේ ලෝක ප්‍රජාව සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් ඇති කරගත්තා. මට මතකයි ගම්මන්පිලගරු මන්ත්‍රීතුමා ඒ දවස්වල චන්දර කලින් කිව්වේ මොකද්ද? විදුලි පුටුව. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා විදුලි පුටුවට එක්කන් යන්න අපි උත්සාහ කරනවා. ඒකට රුකුල් දෙනවා. අත්වශ්‍යම අද මොකද වෙලා තියෙන්නේ? කාට හරි කීයක් හරි දීලා හරි විදුලි පුටුව ගැන කතා කරන්න බෑ. ඒ මොකද? ඒකට හේතුව තමයි විදේශ අමාත්‍යාංශය සම්බන්ධ වෙලා ජනාධිපතිවරයා අගමැතිවරයා ඍජුවම සම්බන්ධ වෙලා ඒ රට සමග ඒ රටවල් සමග එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඒ ඇති කරගත්ත
ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගරු හර්ෂ සිල්ව අමාත්‍යතුමා මගේ නම සඳහන් කරමින් කිව්වා මම මහින්ද රාජපක්ෂ මැතිතුමා විදුලි පුටුවට ගෙන යන්න තියෙන බව 2015 ජනාධිපතිවර පාර්ලිමේන්තු මැතිවරණයට කලින් නිරන්තරයෙන්ම ප්‍රකාශ කළා. නිරන්තරයෙන් නෙවෙයි ගරු අමාත්‍යතුමනි, මා එසේ සඳහන් කළ එකම එක අවස්ථාවක සාක්ෂියක් ගෙනලා මේ සභාවට සභාගත කරන්න කියන අභියෝගය කරනවා. ඔබතුමා අවංක මන්ත්‍රී ඇමතිවරයෙක්, මම ඔබතුමාට ගරු කරනවා. ඔබතුමාට මොකක් හරි සාක්ෂියක් තියෙනවද? කියපු කට්ටිය ඇති. තමුන්නාසේ නිරන්තරයෙන් කිව්ව උදේ ගම්මන් පිළ කිව්වාගේ. ඔබතුමා උදේ ගම්මන් පිළ කිව්වා කියන්නේ ඔබතුමා ගාව සාක්ෂියක් තියෙන්න ඕනි. එක්ක ප්‍රකාශ ඉල්ලාස් කරගන්න, නැත්නම් ඔබතුමාගේ සාක්ෂි ඉදිරිපත් කරන්න කියලා මම ඊටම
ගෞරවයෙන් ඉල්ලාස් කරනවා.
හරි. ගරු උදේ ගම්මන් පිළාට පිළ මැතුමාටත් අපේ ගෞරවය තියෙනවා. මම ඇත්ත වශයෙන්ම ඔබතුමා කියලා කිව්වා. ඒක කිව්වේ සමස්තයක් හැටියට ඔබලාගේ පක්ෂයෙන් ඒක ඉදිරිපත් කරමු නිසා. ඔබතුමා කිව්වේ නැත්තම් ඒක ඔබතුමා මට කියනවා නම් කිව්වේ නැහැ කියලා. එහෙමනම් මම ඒක ඉල්ලාස් කරගන්නවා. මම ඔබතුමා මේ වෙලාවේ කතා කරපු නිසා මම ඔබතුමාගේ නම ප්‍රකාශ කරේ. ඔබතුමාගේ කණ්ඩායම මට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ඒ කාලේ කුරුණෑගල මේ දේශපාලන රැස්වීමකදී කිව්වා මේ හර්ෂ ඩිසිල්ව මේක කරන්න හදනවා කියලා. එහෙම කතාවක් කිව්වා. හරි, පාරේ බැහැල යන්න බැරි තත්ත්වයක් තිබ්බ චන්දේ දවස්වල. අපි කවදාකවත් එහෙම දෙයක් කරේ නැහැ. අපිට එහෙම දෙයක් කරන්න කිසිම අවස්ථාවක් නැහැ. හරි, ඉතින් ඒ නිසා ඒ අද ඒව ගැන කතා කරන්නේ නැත්තේ අපි ලෝකෙත් එක්ක හදාගෙන තියෙන සම්බන්ධතාවය නිසා. ඌ අනිත් එක අද අපේ තලතාතු කෝරාල ගරු ඇමතුමේ ඉදිරිපත් කරලා තියෙන මේ පනතට අනුව සහ ඒ රෙගුලාසි වලට අනුව අර මේ සාපරාධික
කර්මවලට විනාඩික කාලයක්
හරි අන්‍යෝන්‍ය සහයෝගිතාවේ දැක්මේ පනත යටතේ මේක මේ කියනවා ඉල්ලීමක් කරලා තියෙනවා නම් ඒ ඉල්ලීම නිසි බලධාරියාට මධ්‍යම බලධාරියාට ඒ කියන්නේ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට පිළි නොගෙන ඉන්න පුළුවන්. ඒ පිළි නොගෙන ඉන්න එක හේතුවක් තමයි ශ්‍රී ලංකාවේ යුද්ධ නීතිය යටතේ පමණක් දඬුවම පැවරිය හැකි වරදක් සම්බන්ධයෙන් වෙන ඉල්ලීම. ඉතින් ඒ නිසා මේකේ ඉතාමත්ම පැහැදිලිව තියෙනවා මේ තියෙන්නේ මූල්‍ය වංචා කරන කට්ටිය, මේ තියෙන්නේ ඒ සයිබර් ක්‍රයිම් කරන කට්ටිය, හරි මේ තියෙන්නේ ටෙරරිස් ෆයිනෑන්සින් කරන කට්ටිය අල්ලගන්න අපි ලෝකෙත් එක්ක ඒ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය ඇති කරගන්න කරන වැඩපිළිවෙලක් පමණයි. ඉතින් ඒ නිසා නැවතත් මම ඇමතුමයට අපේ ප්‍රසාදය පළ කරනවා. මේ අවශ්‍ය ඒ රෙගුලාසියක් සහ පනතක් පනත ගැන කතා කරන්න මේලාවේ අවස්ථාවක් නැහැ. ඒ නිසා නැවතත් ඔබතුමාට මගේ ස්තුතිය පින්නවමෙන් මගේ වචන ස්වල්ප අවසන් කරන බොහොම ස්තුතියි.
ස්තුතියි ගරු අමාත්‍යතුමාට. මීළඟට ගරු තාරක බාලසූරිය මන්ත්‍රීතුමා.
ගරු මුලස්සරුඩ මන්ත්‍රීතුමනි, අද අපි විවාද කරන 2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගතාව දැක්වීමේ පනත ගැන පිළිබඳව මට විනාඩි 10ක් වගේ කාලයක් දීපු ඒක පිළිබඳව මම මෙතනදී ප්‍රථමයෙන්ම ස්තුතිවන්ත වෙනවා. නමුත් මම මෙතනදී අපේ හර්ෂ ඩිසිල්වා මන්ත්‍රීතුමා කියපු කාරණාවක් අපේ ඇමතිතුමියත් ඉන්න නිසා මම හිතන්නේ මේක ඉස්සෙල්ලා මම ඒ කාරණාව පිළිබඳව ප්‍රශ්නයක් අහන්න කැමතියි. මොකද මෙතනදී මේ පනතේ දාලා තිබුණේ සයිබර් ක්‍රයිම්ස් පිළිබඳව දාලා තිබුණාට නමුත් මේ රටවල් සියලුම එක මේ මියුචුවල් ඇසිස්ටන්ස් බිල් එකේ
මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 15ක කාලයක් ගෙවලා තියෙනවා.
ස්තුතියි ස්තුතියි. මේ ඔක්කොම රටවල් ටික මේ අර mutual assistance in criminal matters ඒ පනතට ඇතුල් වෙනවා. එතකොට මේ සයිබර් ක්‍රයිම්ස් වෙන්න ඕනේ නැහැ. අනික් ඒවටත් මේ පනත ඇතුල් වෙනවා. ඒකයි මම නම් දකින්නේ ඇමතිතුමියට මම හිතන්නේ මේ පිළිබඳව ඉදිරියේදී කතා කරන්න පුළුවන් වේවි. ඒ වගේම ගරු මුලස්සාරුඩ මන්ත්‍රීතුමදී මෙතනදී අපේ සුමන්දිර මන්ත්‍රීතුමත් මම හිතන්නේ ඊටාම වැදගත් කතාවක් ඉදිරිපත් කරලා අද කිව්වා මේ ලංකාව දූපතක් වුණාට අපිට දූපතක් වගේ ක්‍රියා කරන්න බෑ. අපි මේ ජාත්‍යන්තරත් එක්ක අසංකරණේ ගිවිසුම් වලට අසංකරන්න ඕනෑ කියන එක. ඉතින් මමත් යම්කිසි විදිහකට මේ තර්කය පිළිගන්නවා. අපි මේ ගිවිසුම් අසංකරනකොට හැබැයි අපි මේ මොන ගිවිසුම් වලටද අපි ප්‍රවේශවන්නේ කියන එක තමයි මෙන්න මෙතන තිබෙන ගැටලුව තිබෙන්නේ. දැන් අපි කවුරුත් දන්නවා 1648 ඔය ට්‍රීටි ඔෆ් වෙස්ට්ෆීලීස් කියලා ගිවිසුමක් අසංකරා. ඒ යුරෝපයේ අවුරුදු 30ක වගේ කාලයක් යුද්ධ තිබුණා. එක එක ආගමික යුද්ධ තිබුණා. විශේෂයෙන්ම කතෝලික කට්ටියත් ඒ වගේම රෙපරමාදු කට්ටියත් එක්ක. එතකොට මේ ගිවිසුමෙන් පස්සේ ඒ ජාත්‍යන්තර ඉදිරියට ගිනිච්ච න්‍යාය මොකද්ද? මොකක් හරි ඒ රටේ අභ්‍යන්තර ප්‍රශ්නයක් විසඳන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් එතකොට ඒ රටට විතරයි අයිතියක් තිබෙන්නේ රටේ අභ්‍යන්තරයට ඇතුල් වෙන්න කියලා. නමුත් අපි දන්නවා විශේෂයෙන්ම ගිය අවුරුදු 10-20 වගේ කාලය තුලදී මෙම ට්‍රීටි ඔෆ් වෙස්ට්ෆීලීස් වලින් මතුවෙන ඒ ජාත්‍යන්තර දේශපාලන ක්‍රමවේදය අද අභියෝගයට පත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම ටෝනි බ්ලෙයා වගේ ඒ අගමැතිවරු කියලා තිබෙනවා. දැන් අපි මේ වෙස්ට්ෆීලීස් ට්‍රීටි එකෙන් අභිමාය යන්න ඕනෑ කියලා. එහෙම නැත්නම් ඒ රටක තිබෙන ඒ ස්වාධිපත්තියට වඩා ඒ පුද්ගලයෙක්ට තිබෙන ඒ මානව හිමිකම් අයිතිවාසිකම් මං හිතන්නේ ඊට වඩා අපි සැලකිල්ලට ගන්න ඕනෑ කියන ඒ මතය තමයි මේ කට්ටිය හුඟක් ගිනිච්චේ. ඉතින් මේවා නරක දේවල් කියලා මම විශ්වාස කරන්නේ නැහැ. මේවා ඉදිරියට ගෙනියන්න අවශ්‍යතාවයක් තිබෙනවා. හැබැයි කෙසේ වෙතත් අපේ සුමන්දිර මන්ත්‍රීතුමා පැවසු වන්දමටම මෙවුවා මේ රටවල්වල ස්වාධිපත්තියට බලපාන්නේ නැහැ කියලා කිව්වට මම මේක පිළිගන්නේ නැහැ. දැන් මේක සමහර රටවල්වලට බලපානවා අනික් රටවල්වලට වඩා. විශේෂයෙන්ම පොඩි රටවල්වලට තමයි මේක අර ලොකු දැවැන්ත රටවල්වලට වඩා බලපානවා. දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ ගිවිසුම් 500කට ඇමරිකාව අස්සම් කළා තිබෙනවා. මේ ගිවිසුම් 500කට අස්සම් කරාට අපි දන්නවා මේ එක කිසිමක්වත් මේ කට්ටිය ඉදිරියට ක්‍රියාත්මක කරලා නැහැ. එහෙම නැත්නම් මේවා කඩ කරලා තිබෙනවා. හැබැයි දැන් මේ ඇමරිකාවට කරන්න පුළුවන් දේ අපි ලංකාව වගේ පොඩි රටකට අපිට කරන්න බෑ කියන එකත් අපි තේරුම් ගන්න අවශ්‍යතාවයක් තිබෙනවා. ඒ වගේම මේ ගිවිසුම මම හිතන්නේ බැලූ බැල්මට දකින්නේ අත වශයෙන්ම මේකේ විශේෂ දෙයක් නැහැ. මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂයේ ඉන්න මන්ත්‍රීවරුත් මේ වගේ ගිවිසුම් අස්සම් කරොත් හුඟක් හොඳයි කියලා කියනවා. එතකොට අර්ජුන මහේන්ද්‍රන් වහපව් සිංගප්පූරුවේ ඉඳන් ලංකාවට ගේන්න පුළුවන් කියලා කියනවා. නමුත් ඇත්ත වශයෙන්ම අපි මේ ගිවිසුම දිහා පොඩ්ඩක් බැලුවොත් එහෙම විශේෂයෙන්ම අපි 2002 තියෙන ගිවිසුම දිහා බැලුවොත් එහෙම මම හිතන්නේ ඒ 2002 තිබිච්ච ගිවිසුම මූලස්තරවරු මන්ත්‍රීතුමනි සෑහෙන දුරකට සෑහීම අභිෂේකර සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඒ ගිවිසුම හරහත් අර්ජුන මහේන්ද්‍රන් අවශ්‍යතාවයක් තිබුණොත් ගෙන්නන්න තිබුණා. හැබැයි ඇත්ත වශයෙන්ම මේ ගෙන්නන්න ඕනෑද නැද්ද කියන අවශ්‍යතාවය ගැන තමයි අපි මෙතනදී ප්‍රශ්න කරන්නේ. මොකද ඔය 2002 ගිවිසුමේදී මූලිකව තිබුණේ අපි ඔය කොමන්වෙල්ත් රටවල් එහෙම නැත්නම් පොදු රාජ්‍ය මන්ත්‍රී රටවල් එක්ක අපිට මේ අන්‍යෝන්‍යතා සාපරාධී කරුණවලදී අන්‍යෝන්‍යතා ගිවිසුමක් අසං කරලා තිබුණා. ඒ අමතරව මොකක් හරි රටක් එක්ක අපි බයිලටරල් ඇග්‍රීමෙන්ට් එකක් එහෙම නැත්නම් ඒක පාර්ශ්වික අපි ගිවිසුමක් අසං කරලා තිබෙනවා නම් තවත් රටක් එක්ක එතකොට ඒ රටත් මේකට ඇතුල් වෙලා තිබුණා. හැබැයි දැන් ගිය සෙප්තැම්බර් හරි ඔක්තෝබර් වල හරි මේ ගෙනාපු ඇමෙන්ඩ්මන්ට්ස් වලින් විශේෂයෙන්ම මේක සෑහෙන දුරට පුළුල් කරලා තිබෙනවා. දැන් අපි ගත්තොත් එහෙම ඒ ගිය සෙප්තැම්බර් වල ගෙනාපු ඒ සංශෝධන හරහා මේකෙන් මේ රටවල් වලට විතරක් නෙවෙයි ඒ ජාත්‍යන්තර සංවිධාන වලටත් අපි අද මේක පුළුල් කරලා තිබෙනවා. ඒ වගේම අපේ ඇමතිතුමිය උදේ ප්‍රකාශ කරපු අන්දමටම මේ ගිවිසුමේ මූලිකව මොකද්ද කරන්නේ කියලා බැලුවොත් එහෙම මේකෙන් කරන්නේ ඒ කවුරු හරි weaknesses and suspects ලා ඉන්නවා නම් ඒ කට්ටියව ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් මොකක් හරි ඒ අවශ්‍ය සාක්ෂි ඒ පිටරට ගෙන්න ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කවුරු හරි සැකකාරයෙක් ඉන්නවා නම් ඒ සැකකාරයාව ගිහිල්ලා අල්ල ගන්න පුළුවන්. ඒ වගේ යම්කිසි වරප්‍රසාද ප්‍රමාණයක් ඒ අසම් කරපු රටවල් වලට දෙනවා. නමුත් මෙතනදී මම මේ ඇමතුමියකින් ප්‍රශ්න කරන්න කැමතියි. මෙන්න මේ ගිවිසුම අසම් කරා කියලා දැන් ඒ රටවල් කොහොමද අපිත් එක්ක ගනුදෙන කරන්න? මම දන්නවා මේකේ මේ ටයිටල් එක දාලා නම් තියෙන්නේ මියුචුවල් ඇසිස්ටන්ස් කියලා. නමුත් අපි මේ කට්ටියට ඒ පහසුකම් දුන්නට ඒ රටවල් අපිට පහසුකම් දෙනවා කියලා මේ පනතේ මම කොහෙවත් දකින්නේ නැහැ. ඒ වගේම දැන් විශේෂයෙන්ම අද මේ ගේන සංශෝධන දිහා බැලුවොත් එහෙම අපි දන්නවා මෙතනදී ෂෙඩියුල්ස් තුනක් තිබෙනවා. මේ ෂෙඩියුල්ස් තුන දිහා බැලුවොත් එහෙම මේ රටේ තියෙන සියලුම ලෝකයේ තියෙන සියලුම රටවල් යම්කිසි විදිහකට මෙතනදී ආවරණය වෙනවා. එතකොට මම දන්නේ නැහැ ඇයි මෙහෙම සංශෝධනයක් ගෙනල්ලා මේක කියලා තිබෙන්නේ මේ විදිහට කියන්න අවස්ථාවක් තිබෙන්නේ මොකද කියලා මම විශ්වාස කරනවා. මීට වඩා මේ පනතේදී සියලුම රටවල් එක්ක අපි කොහොමත් ඒ කට්ටියට අවශ්‍ය උදව් උපකාර කරනවා කියලා නිකම්ම දැම්මනම් ඒක හොඳයි කියලා මම විශ්වාස කරනවා. හැබැයි කෙසේ වෙතත් දැන් අපි මේ පනත ගෙනාවා කියලා දැන් අර්ජුන ඇලෝසියස් ගේන්න මේකෙන් මොකක් හරි උදව් වෙනවාද කියලා අපි කල්පනා කරමු. ඇත්ත වශයෙන් මේකෙන් අර්ජුන ඇලෝසියස් ගේන්න උදව් වෙන්නේ නැහැ. මොකද සිංගප්පූරු මම දන්නේ නැහැ සිංගප්පූරු අපිත් එක්ක මේ වගේ ගිවිසුමක් අත්සන් කරලා තිබෙනවාද කියලා. හැබැයි ඒ සිංගප්පූරු රජයෙන් ඒ වගේ ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා නම් විතරයි අපිට අර්ජුන ඇලෝසියස් ගේන්න පුළුවන් වෙන්නේ. නැතු අපි මේ ගිවිසුමක් අත්සන් කරා කියලා ඒ සිංගප්පූරු ඒකට එකතාවයක් දෙද නැද්ද කියන එක අපි දන්නේ නැහැ. ඉතින් ඒ වගේම මම හිතන්නේ මේ ගිවිසුම දිහා විශේෂයෙන් මේ ප්‍රඥප්තිය දිහා බැලුවොත් එහෙම අපි යම්කිසි විදියකට මේක කල්පනා කරන්න ඕනේ මේ බෙදුම්වාදීන් ඒ වගේම මේ දෙමළ ඩයස්පෝරාව මේක පාවිච්චි කරන්න පුළුවන්ද කියලා යම්කිසි විදියකට අපේ රණවිරුවන්ව දඩයම් කරන්න. මම කියන්නේ නැහැ එහෙම කරයි කියලා. නමුත් මෙතනදී පසුබිමක් තියෙනවා කියන එක තමයි මම මෙතනදී කියන්නේ. දැන් විශේෂයෙන්ම දැන් ඉස්සෙල්ලා 2002 තිබිච්ච ගිවිසුම දිහා බැලුවොත් මේ මූලාශ්‍ර අරුඩ මන්ත්‍රීතුමනි ඒකේ ඒ අමාත්‍යංශයේ ලේකම්තුමා හරහා තමයි මේ ඔක්කොම තොරතුරු දෙන්න තිබෙන්නේ. ඒ ලේකම්තුමාට කියලා කියනවා සෙන්ට්‍රල් ඔතොරිටි කියලා. හැබැයි දැන් මේ ගිය සැප්තැම්බර් වල ගෙනාපු ඒ සංශෝධනත් එක්ක දැන් මේ සෙන්ට්‍රල් ඔතොරිටි හරහා මේ ඔක්කොම තොරතුරු දෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකෝ ඒ කම්පිටන්ට් ඔතොරිටීස් නැත්නම් ඒ සෙන්ට්‍රල් ඔතොරිටිට පුළුවන් තවත් ඒ කම්පිටන්ට් ඔතොරිටීස්ලා ඕන තරම් පත් කරා ගන්න. එතකොට අපි ගත්ත ඒ වගේම මේ පත් කරන ඒ කම්පිටන්ට් ඔතොරිටීස්ලට ඒ දෙන තොරතුරුත් ඒ රහසිකව තියාගන්න ඒ කට්ටියට නීතියෙන්ම ඉඩකඩ සකසලා තිබෙනවා. දැන් අපි කියමුකෝ උදාහරණයකට දැන් කිලිනොච්චියේ කවුරු හරි AG කෙනෙක් ඉන්නවා නම් එතකොට ඒ AG පත් කරනවා කම්පිටන්ට් ඔතොරිටි කියලා. එතකොට මොකක් හරි දෙමළ ඩයස්පෝරාවේ සංවිධානයක් තියෙනවා අපි කියමුකෝ කැනඩාවේ හරි කොහේ හරි රටක කියලා. එතකොට ඩයස්පෝරාවේ ඒ සංවිධානයෙන් කෙලින්ම දැන් ලියනවා ඒ දැන් කොම්පිටන්ට් ඔතොරිට කෙලින්ම ලියනවා මෙන්න මේ කාලය තුලදී කවුරු හරි අතුරුදහන් වෙලා තියෙන කට්ටියක් ඉන්නවා නම් ඒ අතුරුදහන් වෙච්ච කට්ටියගේ තොරතුරු කෙලින්ම එවන්න කියලා. එතකොට අමාත්‍යංශයේ ලේකම්තුමා හරහා එන්නේ නැහැ. ඒ කෙලින්ම අරින්නේ ඒ කැනඩාවේ තියෙන ඩයස්පෝරා සංවිධානයට අරිනවා. දැන් මේ වගේ දෙයක් වුණොත් එහෙම විශේෂයෙන්ම ඒ ඉන්න පුද්ගලයා මොකක් හරි බොරු තොරතුරක් ඇරියොත් එහෙම ඒ බොරු තොරතුරුත් පාවිච්චි කරන්න පුළුවන් වෙනවා අපේ රජයටත් ඒ වගේම මම හිතන්නේ හමුදාවටත් විරුද්ධ මේවා පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතන්නේ විශේෂයෙන්ම ඇමතුමියගේ මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්නේ මේ වගේ දෙයක් ඉදිරියේදී කරන්න පුළුවන් නම් එතුමියට වග බලා ගන්න අවස්ථාවක් තිබෙනවා මේ වගේ දේවල් ඉදිරියේදී කරන්න බැරි වෙන විදියට. ඒ වගේම මම හිතන්නේ ඒ වගේම මෙම පනතේදී අපි තවත් මං හිතන්නේ එච්චරම හොඳ කාරණා තවත් අපි භයානක කාරණා කීපයක් තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අපි මං හිතන්නේ මේ පනත විමල් වීරවංශ ඇමතුමත් මේ පිළිබඳව මතක් කරා මේ පනත අපි ගන්නකොට අපි යම්කිසි විදියකට අර ඔෆිස් ඔෆ් මිසින් පර්සන්ස් නැත්නම් අතුරුදහන් වෙච්ච කාර්යාලයේ ඒ රාජකාරියත් මොකද්ද කියලා අපි මෙතනදී බලන්න පුළුවන් වෙනවා. දැන් ඔබතුමා අපි මුලස්සරුඩ මන්ත්‍රීතුමා දන්නවා OMP එක හදපුවෙන් පස්සේ ඒකට විශේෂ බලතල දුන්නා. ඒ බලතල අනුව ඒ කට්ටියට ඕනෑම පොලිස් ස්ථානයකට හමුදාවකට ඒ කට්ටියට ඒ වොරන්ට් එකක් නැතුව ඒ කට්ටියට ඇතුල් වෙන්න ඒ බලතල දීලා තිබෙනවා. එතකොට දැන් මේ OMP එක හරහා ඒ එක්කව කරන තොරතුරු එතකොට මේ රටින් වෙනත් පිටරටකට අරින්න දැන් ඒ අවස්ථාවක් තිබෙනවා. ඒ විතරක් නෙවෙයි ගරු මූලස්තරඩ මන්ත්‍රීතුමනි. ඒ වගේම අපිත් ඔබතුමා දන්නවා අපි අර ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ෆෝ මිසින් පර්සන්ස් ඒ කන්වෙක්ෂන් එක අපි ඒක අත්සන් කරා. ඒ අත්සන් කරා විතරක් නෙවෙයි අපි ඒක රැටිෆයි කරා. දැන් එතකොට මේ කන්වෙන්ෂන් එක පාවිච්චි කරලා ඒ කන්වෙන්ෂන් එක අත්සන් කරලා තිබෙන තවත් රටකට ඕන අපි කියමුකෝ බ්‍රසීලය කියලා රටකට ඒ කට්ටියට ගිහිල්ලා නඩුවක් දාන්න පුළුවන්. ඒතකොට ඒ අධිකරණයකදී දැන් අපි දන්නවා ඉන්ටර්නැෂනල් කන්වෙන්ෂන් ෆෝ මිසින් පර්සන්ස් එක අත්සන් කරාට ඒකෙන් අර රෙට්‍රොස්පෙක්ටිව් එහෙම නැත්නම් පිටිපස්සට යන නීතිය පිටිපස්සට යන්නේ නැහැ කියන එක. නමුත් ඒ ලංකාවේ නීතියෙන් ඒක පිටිපස්සට ගියේ නැති වුණාට ඒ රටේ යම්කිසි විදිහකට ඒ රෙට්‍රොස්පෙක්ටිව් නීතියක් තිබෙනවා නම් ඒක පිටිපස්සට ගෙනියන්න පුළුවන්. මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති අපේ ඇමතුමියට, අපේ ඇමතුමිය දන්නවා චිලි රටේ හිටියා ඔය පිනෝෂිය කියලා ඒ රට පාලනය කරපු හමුදාපති කෙනෙක්. ඒ හමුදාපති එංගලන්තේ බෙහෙත් ගන්න යනකොට ඒ ස්පාඤ්ඤයේ උසාවියකින් නඩුවක් දාලා තමයි එතුමාව අතරංගුවර ගත්තේ. අවුරුදු 90 ගණන් අතරංගුවර ගත්තා. එතකොට දැන් මේ වගේ වාතාවරණයක් තිබුණොත් එහේ මේ වගේ ගිවිසුම් වලට අපි අත්සන් කරනකොට ගරු මූලස්ස අරුඩ මන්ත්‍රීතුමනි, එතකොට අපේ හමුදාපති කෙනෙක්ට, එහෙම නැත්නම් අපේ රටේ නායකයෙක්ට, එතකොට ඒ තුන්වෙනි රටකින් නඩුවක් දාලා එතකොට තවත් වෙනත් රටක් මාර්ගයෙන් මේ කට්ටියව අතඩංගුවට ගන්න පුළුවන්ද බයිද කියන එක මම ඇමතුමියට පොඩ්ඩක් හොයලා බලන්න කියලා එතුමියගෙන් ඉල්ලා සිටිනවා. හැබැයි ඒ වගේම මම මේ අවස්ථාවේදී මතක් කරන්න කැමති මෙතනදී අපි මේ ජාත්‍යන්තර ගිවිසුම් වලට අත්සන් කරන එකට අපේ විරෝධතාවයක් නැහැ. අපි ගිවිසුම් අත්සන් කරන්න ඕනේ. ඒ වගේ මේ අත්සන් කරනකොට අපි මෙතනදී කල්පනා කරන්න ඕනේ මේකෙන් රටට තිබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා. ඇත්ත වශයෙන්ම දැන් 2010 2002 තිබිච්ච පනත ඒ විදිහටම ඉදිරියට ගිනිච්චා නම් මොකද්ද වෙන අඩුපාඩුව කියන එක මම හිතන්නේ ඇමතුමිය මේ පාර්ලිමේන්තුවට ඒ කරුණු පැහැදිලි කරනවා නම් බොහොම හොඳයි කියලා මම විශ්වාස කරනවා. දැන් විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ඔය climate change එහෙම නැත්තම් ඒ භූගෝලී කාලගුණ විපර්යාස වලට වගේ දේවල් වලට අපිට මේවා රටවල් හැටියට අපිට මේවා විසඳන්න බෑ. ඒ වගේ දෙයකට අනිවාර්යයෙන්ම අපි ජාත්‍යන්තර ගිවිසුම් වලට එක්කව වෙන්න ඕනේ. හැබැයි අපි ජාත්‍යන්තර ගිවිසුම් වලට එක්කව වුණාට අපි මේ බටහිර රටවල් ඒ වගේ බලවත් රටවල්
විනාඩියක පමණ කාලයක්
ඒ බලවත් රටවල් එව්වට එක්කව වෙන්නේ නැහැ. ඒ කට්ටිය මේවා හොඳට කිරලා මැනලා බලනවා මේකෙන් රටට හොදක් තියෙනවද එහෙම නැත්නම් මේකෙන් රටට නරකක් වෙනවද කියන එක. ඒ රටට හොදක් තියෙනවද නරකක් වෙනවද කියලා බල්ලා තමයි මේ ගිවිසුම් වලට එක්කව අසම් කරන්නේ. හැබැයි මම හිතන්නේ අද මෙම යහපාලන ආණ්ඩුව මේ ගිවිසුම් වලට එක්කව වෙනකොට මෙව ඒ බටහිර රටවල් වලින් මෙන්න මේ ගිවිසුමට අසම් කරන්නලා කියලා කිව්වොත් එහෙම මේකේ රටට කොච්චර සතක් වෙනවද කියලා බලන්නේ නැතුව මේ ගිවිසුම් වලට අසම් කරනවා. ඉතින් මම හිතන්නේ මෙහෙම ගිවිසුම් වලට අසම් කරන්නේ නැතුව ඇත්ත වශයෙන්ම මේකෙන් රටට වෙන වාසිය මොකක්ද කියන එක මේ රජයේ ඉන්න නායකයන් පොඩ්ඩක් කල්පනා කරලා මේ ගිවිසුම් වලට අසම් කරනවා නම් මේක හොඳයි. දැන් මේ ගිවිසුම් අසම් කරලා තියෙන විදිහටත් මට තේරෙන හන්දමටම සීලුම රටවල් මේ පනතෙන් ආවරණය වෙනවා. ඉතින් මම හිතන්නේ එහෙම ගිවිසුම් අසම් කරන්නේ නැතුව යම්කිසි විදිහකට ඒ අපේ රටටත් ඒ රෙසිප්‍රොසිටි එහෙම නැත්නම් ඒ අපේ රටටත් ඒ සේවාව දෙනවා නම් විතරක් අපි ඒ රටවල් එක්ක අසම් කරන්න ඕනේ කියමින් මගේ වචන සල්පමන් නිම කරනවා.
ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු ජේපාලි හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා.
මූලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, මා සතුටු වෙනවාද අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ විශේෂයෙන්ම මේ රටක් ලෝකයක් සමග එකට වැඩ කටයුතු කිරීමේදී අවශ්‍ය වන ඉතාමත් වැදගත් 2002 අංක 35 ධර්ම සාපරාදී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය දැක්වීමේ පනත වගේම විශේෂයෙන්ම යම් තැනැත්තුගේ මරණය සම්බන්ධයෙන් අලාභය කර ගැනීම සම්බන්ධයෙන් ගරු ඇමතිනි තලතා අතුකෝරළ මැතිනිය විසින් මේ සභාවට ඉදිරිපත් කරපු මේ යෝජනාව සම්බන්ධයෙන් කරුණු කීපයක් ගෙනහැර දක්වන්නට අවස්ථාව ලැබීම ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. මුලාසනයේ ගරු මන්ත්‍රීතුමනි, අපි දැක්කා උදේ ගම්මන්පිල අපේ උගත් මිත්‍රගරු මන්ත්‍රීතුමා, ඒ වගේ මට පෙර කතා කර තාරක බාලසූරිය මැතිතුමා ඉතාමත්ම කනගාටුදායක ලෙස සමහර දේවල් විකෘති කළා කතා කරා. තාරක බාලසූරිය මහත්මයාලට ඒ මන්ත්‍රීතුමාලට තවමත් තියෙන්නේ අර මීට අවුරුදු 30කට ඉස්සෙල්ලා තිබිච්ච අර අභූත චෝදනා නගන බය පිළිබඳ යම්කිසි සැකයක් තිබෙනවා. අපි දැක්ක 88 89 විශේෂයෙන් මේ රටේ ඇතිවෙච්ච යම් යම් කාරණාවලට මේ රට ගිනිගෙන දැවෙන එහෙම නැත්නම් අවුරුදු 30ක යුද්ධයක් බවට පැටළුනෙත් මේ බොරු එක්කම අසුභවාදී විදියට දේවල් දැකපු නිසා. ඒ නිසා නොවන්නට අදත් මේ රට විශ්වාසය තුළ වගකීමෙන් කටයුතු කරන්න පුළුවන් වුණා නම් ඒ කාල පරිච්ඡේදවලදී ඒ ආණ්ඩු යම්කිසි වැදගත් ඒ වගේම ඒ කටයුතු පිළිබඳව ඉතාමත් සැලකිල්ලෙන් ක්‍රියා කරපු ආකාරය අපි දන්නවා. අපිට මේ ලෝකේ ඉන්නකොට නිකන් අපි ළිඳේ ඉන්න ගෙම්බ ගාන්ට අපිට ජීවත් වෙන්න පුළුවන් කමක් නැහැ. ලෝකයේ ගත්තම එදා ඉඳන් අපි දන්නවා 1948 පෙර ආතුව ගත්තත් චීන ගවේෂකයින් මේ රට ආව. ඒ වගේම විජයාවතරණයෙන් පස්සේ ලෝකේ අපි දැක්ක විවිධ මම හිතන අරාබිකරේ අය මේ රටවල් වලට ඇවිල්ලා ජාත්‍යන්තරයේ යම් සම්බන්ධතාවයන් ඇති කරගත්තා. ඒව නිල නොවන විදියට යමහරවිලා. ඒ විතරක් නෙමෙයි 48 නිදහස ලැබුවට පස්සේ විශේෂයෙන් පොදු රාජ්‍ය මණ්ඩලයේ රටවල් ඒ වගේම අපි දන්නවා එක්සත් ජාතීන්ගේ සංවිධානය හැටට එකතු වෙච්ච වෙලාවේ හැම රටක්ම අන්‍යෝන්‍ය සුහදත්වය ලෙංගතුකම ඒ වගේ මේ හැම විටකම ඒ අය ශක්තිමත් වුණා. ඒ නිසා නොවෙන්නට අපිට මේ තරම් ආධාර ලැබෙන්නේ නැහැ. තුන්වන ලෝකේ රටයක් හැටියට අපිට ජීවත් වෙන්නට අපේ අධ්‍යාපනය ගත්තත් අපේ සෞඛ්‍යය ගත්තත් වෙනත් අවශ්‍යතාවයන් ගත්තත් ඔබ දන්නවා මුලාසනේ ගරු මන්ත්‍රීතුමනි මේ සියල්ල තුළ අපට දායාද හැටියට අපිට විශේෂයෙන්ම විදේශ ආධාර උපකාර ණය මේ හැම දෙයක්ම ලැබෙන්නේ රටවල් අතර ජාත්‍යන්තර සම්බන්ධතාවයක් තිබිච්ච නිසා. ඒ නිසා රටක් තවත් රටකට බැඳෙන්න පුළුවන් කමක් තිබුණා. රටක තිබෙන සිවිල් ඓතිහාසිකම් වගේම රටක තිබෙන ව්‍යවස්ථානුකූල යම් කටයුතු විශේෂයෙන්ම පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ තිබෙන බොහෝ දේවල් එක්ක බැඳිච්ච දෙයක්. අපේ වෙස්ට්මින්ස්ටර් ක්‍රමයෙන් මම හිතන්නේ එහාට යන්න පුළුවන් කමක් නැහැ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි. අපි එදා ඉංග්‍රීසි ආධිපත්‍යයෙන් ඒ යටත් විජිත යුගෙන් නැවත රට ගලව ගත්තට පස්සේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් මේ රටේ ක්‍රියාත්මක වෙනකොට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සම්ප්‍රදායන් එක්ක හිටපු පොදු රාජ්‍ය මණ්ඩලයේ හැම රටක්ම අපි ඔක්කොම එකට එකතු වෙලා කටයුතු කරේ. ඒ නිසා තමයි වාර්ෂිකව පොදු රාජ්‍ය මණ්ඩලයේ සැසිවාර වලට යන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේට අයින්ද රාජපක්ෂ මහත්මයාත් ගියා, මෛත්‍රීපාල මහත්මයාත් ගියා, හැම කෙනෙක්ම ගිහිල්ලා ඒ රටවල් වල විශේෂයෙන්ම ඒ රටවල් අතර තිබෙන අන්‍යෝන්‍ය සුහදතාවයන් වාර්ෂිකව මම හිතන්නේ තහවුරු කරගන්නට කටයුතු කරනවා. මේ ඩයස්පෝරාව පිළිබඳ හැමදාම නගන ප්‍රශ්නයක්. බෙදුම්වාදය ගැන හැමදාම කතා කරනවා. මීට අවුරුදු 30කට ගත්තත් ඒකයි. 13 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය එනකොටත් කිව්වේ මේ බෙදුම්වාදය රට බෙදලා දෙනවා, කොටියට දෙනවා, කොටියට ලියලා දෙනවා. මොන කිහෙම්මලක්වත් උනාද ඒ කාලය තුල? මේ රටේ විධායක ජනාධිපති ක්‍රමයක් තියෙන රටක ඒ වගේ මේ ජනාධිපති ක්‍රමයෙන් ඇතිවෙච්ච යම් යම් ඵලදායි කටයුතුත් එක්ක මේ රට එහෙම බෙදන්න පුළුවන් කමක් නැහැ. විධායක ජනාධිපති ක්‍රමයේ විතරක් නෙමෙයි තට්ටුමාරු ක්‍රමයට තිබිච්ච සාමාන්‍ය
ගරු මන්ත්‍රීතුමා තව එක විනාඩියක් ඔබතුමාට තියෙනවා.
කේවල ඡන්ද ක්‍රමය තිබිච්ච අවස්ථාවල් වලත් එවැනි තත්ත්වයක් වුණේ නැහැ. ඒ නිසා මම විශේෂයෙන්ම සතුටු වෙනවා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය හැටියට අපි පහුගිය කාලේ සීමාව තුළ ඉතාමත්ම වැදගත් තීරණ තීන්දුව ගණනාවක් ගත් ඉතිහාසයේ කිසිම දවසක මේ වගේ තීරණ තීන්දුව ගන්න පුළුවන්කමක් පාර්ලිමේන්තුවට තිබුණේ නැහැ. ත්‍රිපුද්ගල මාධිකරණ විනිසුරු මණුල්ලක් එක්ක ඒ වගේම ෂණිකව අපි දන්නවා දවස ගානේ නඩු වහන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරේ මේ ආණ්ඩුවට පින් සිද්ධ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා මේ රටේ විශේෂයෙන්ම නීතිය දැන් අපි දන්නවා මෙතන කතා කරා නීතිය අධ්‍යාපනයට නැත්තම් නීතිය මේ රටේ පෙළපොත්වලට නැවත මං හිතනවා අවශ්‍යතාවයක් හැටියට අපි පිළිගෙන තිබෙනවා. අද නීතිය නොදැනීම නිසා බොහෝ ප්‍රශ්නවලට මුහුණ දෙනවා. නීතිය නොදැනීම සමාවට කරුණක් නෙවෙයි. හැබැයි නීතිය දැනගෙන තිබීම ඉතාමත් වැදගත්. ඒ වගේ මේ තුලින් Tamanට යම් යම් වැරදි වලට පෙළඹෙන තත්ත්වය පාසල තුල අධ්‍යාපනය තුල ලබා දෙන්න පුළුවන්කමක්
ලැබෙනවා. කාලය අවසානයි.
ඒ නිසා මම විශ්වාස කරනවා ඉදිරියේදී නොඑක් අභියෝගය තියෙන්න පුළුවන්, නොඑක් චෝදනා කරන්න පුළුවන්, අපිට විරුද්ධව නොඑක් විදිහේ මතිමතාන්තර ගේන්න පුළුවන්, මෙතන මොර ගහන්න පුළුවන් මොන දේවල් කරත් මතක තියාගන්න මන්ත්‍රීතුමනි අපි ඉතාමත්ම පැහැදිලි ලෙස අපි කරන වැඩපිළිවෙල ආපස්සට අඩියක්වත් ගන්නේ නැතුව ඉදිරියට මම ඉදර අධිකරණ ඇමතුමිය නීති ආධිපත්‍ය තහවුරු කරන්නට ඔබතුමගේ නායකත්වයෙන් මේ රජය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ශක්තියෙන් අපි සියලු දෙනා එකට එකතු වෙලා කවුරු මොනව කිව්වත් මොන විදියට පාරම් බැව්වත් අපි මේ වැඩපිළිවෙල ඉස්සරහට ගිහිල්ලා මේ රටේ දූෂිතින්ට මේ රටේ විශේෂයෙන්ම
වෙනත් විදිහේ වැරදි ක්‍රියා කරන අයට දෙන්න පුළුවන් ඉහළම දඬුවම ලබා දීලා මේ රට ඉදිරි අවුරුද්ද තුළ ඉතාම සාධාරණ යුක්ති සහගත ලෙස නීති ආධිපත්‍ය ගරු කරන රටක් බවට පත් කරන්නට කටයුතු කරනවා. ඒ වගේම ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක ඒ තිබෙච්ච සංහිඳියාව ඉදිරියට අරගෙන ගිහිල්ලා රටවල් අතර තිබෙන අන්‍යෝන්‍ය සම්බන්ධතාවය තුලින් මේ රට විශාල වශයෙන් විදේශ විනය විතරක් නෙවෙයි ජාත්‍යන්තර ප්‍රජාවත් එක්ක කටයුතු කරන්නට අපි ක්‍රියා කරනවායි කියන එක මතක් කරමින් මගේ කතාව අවසන් කරන බොහොම ස්තුතියි ඔබතුමාට කාලය ලබා දීම සම්බන්ධ